කතානායකරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අරවින්ද සෙන්රත් මහතා විසින් 2025 සැප්තැම්බර් 11 වෙනි දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. නිවේදන අංක 2 මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් 2025-11-07 දින පැවැත්වීමට නියමිත 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට අදාළ ආරාධනා පත්‍ර සීලුම ගරු මන්ත්‍රීවරුන්ගේ විද්‍යුත් ලිපිනයන් වෙත මේ වන විටත් යොමු කර ඇති බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් මා වෙත දැනුම් දී ඇති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the report on the deviation of headline inflation from the inflation target set out in the Monetary Policy Framework Agreement for the first and second quarters of the year 2025. I move that this report be referred to the Committee on Public Finance.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම 10 පාර්ලිමේන්තුවේ පළවෙනි සභා වාර්යේ සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ 2 වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා විසින් පිළිගැන්වීම. ගරු කබීර් හෂීම් මන්ත්‍රීතුමා,
කතානායකතුමනි, 10 පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවේ 2 වාර්තාව මම ඉදිරිපත් කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව විසින් 10 පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය තුළදී විදේශ ප්‍රේෂණ මත ඊතර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමට අදාළව 2022 මැයි පළවෙනිදා සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව 2025-04-02 දින සිදු කරන ලද විමර්ශන ඇතුළත් කාර්ක සභාව 3 වාර්තාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(3)හි විධිවිධාන ප්‍රකාරව මම අද දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමි. උක්ත යෝජනා ක්‍රමය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කාර්ක සභාව විසින් පවත්වන ලද විමර්ශනයේ පසුබිම සාකච්ඡා කරන ලද කරුණු අමාත්‍යාංශ කිහිපයක් නියෝජනය කරමින් පැමිණි ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම සහ කාර්ක සභාව විසින් ලබා දුන් නිර්දේශ මෙම වාර්තාවේ අඩංගු වේ. කෝපා කාර්ක සභාවේ කාර්තව්‍ය ඉටු කිරීමේදී විගණනය නමැති පශ්චාත් ක්‍රියාවලියෙන් ලැබෙන දායකත්වය ඉමහත් වන අතර විගණකාධිපතිවරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයටත් කාර්ක සභාවේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් කාර්ක සභාවේ ස්තුතිය හිමිවිය යුතු බවද සඳහන් කරමින් මෙම වාර්තාව ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි. ස්තුතියි.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණ කළ යුතුයි මම යෝජනා කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේද යොමු කරන ලද 2026 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, අර එක පොඩි ක්ලැරිෆිකේෂන් එකක් තියෙනවා, අර හෙඩ්ස් වෙනස් වීම සම්බන්ධයෙන්. ඒක කමිටි ස්ටේජ් එකට කලින් ඉදිරිපත් කරනවා කියලා තියෙනවා. ඒ නිසා මේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. මට විනාඩියක් දෙන්න ගරු කතානායකතුමනි. මේ දැන් අපිට ලැබුණා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂ විගණන වාර්තාව. මේ දැන් ඒක දැන් අපි මුදල් කාර්ක සභාව විසින් ඔඩිට ජෙනරල්ගෙන් මේක කරන්න කියලා ඉල්ලුවා. ඉතින් මේකේ ඔඩිට් රෙකමෙන්ඩේෂන් 9ක් ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පිළිබඳව මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක විය යුතුයි කියලා සභාවේ සභාපති හැටියට මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය V.S. රාධාකෘෂ්ණන් මහතා. ගරු රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමා, ගරු රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමා, ඔබතුමාගේ පෙත්සම.
Honorable Speaker, I present the petition received from Mrs. W.P. Iranthani ලංකා වීරසිංහ ඔෆ් නම්බර් 3 හයි ෆොරස්ට් කන්දපොල.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබිර් රවුමාන් මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා. මහජන පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු හේෂා විතාරගේ අංකුඹර ආරච්චි මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූර්යබණ්ඩාර මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්න අහනවා.
ගරු පරිසර අමාත්‍යතුමා, ගරු පරිසර අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක A1 1992 අංක 33 දරන පතල්හා ඛනිජ ද්‍රව්‍ය පනත 90 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල්හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 13 වන වගන්තිය ප්‍රකාරව ඛනිජ සඳහා ගවේෂණ කැණීම් ප්‍රවාහණය හා වෙළඳාම් ගබඩා කිරීම හා අපනයනය පිණිස බලපත්‍ර නිකුත් කිරීමේ බලතල භූවිද්‍යා සමීක්ෂණ හා පතල්කාරංශයේ සතුවේ. තවද උක්ත පනතේ 28 වන වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන් කාර්යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරය යටතේ සිදු කළ යුතුය. A2 බොරුළු කැරීම සඳහා නිර්දේශ ලබා දීමේදී උක්ත පනතේ 30-31 හා 61 වගන්තිවලට අනුව නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවල නිර්දේශ මූලික වශයෙන් ලබා ගන්න අතර ශේෂ්ත්‍ර පරීක්ෂණය අනුව නිර්දේශ ලබාගත යුතු වෙනත් ආයතන සඳහන් වන්නේ නම් එකී නිර්දේශද ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. එසේම අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ විසින් නිකුත් කරන ලද ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම් ප්‍රවාහණය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහයෙහි සඳහන් පරිදි කැණීම් සඳහා බලපත්‍ර ලබා දීමේදී භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ විමසනු ලැබේ. ප්‍රශ්න අංක 3 බොරුළු කැණීම් සඳහා අනුමැතිය ලබා දීම ඉහත අංක 2 යටතේ දක්වා ඇති නිර්දේශ සම්පූර්ණ වීමෙන් පසු භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කරනු ලැබේ. ප්‍රශ්න අංක 4ට පිළිතුර භූවිද්‍යා සමීක්ෂණ පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කරන කැණීම් බලපත්‍රයේ බොරුළු කැණීමට අදාළ කොන්දේසි ඇතුළත් කර ඇති බැවි බොරුළු කැපීමේදී එම කොන්දේසි වලට අනුකූලව සිදු කරන්නේද යන්න අධීක්ෂණය කිරීමේ වගකීම එම කාර්යාංශයේ සතුවේ. කැණීම් බලපත්‍ර නිකුත් කිරීමෙන් පසු කැණීම් භූමි අධීක්ෂණය කාර්යාංශයේ කැණීම් ඉංජිනේරු ශේෂ්ත්‍ර නිලධාරීන් විසින් සිදු කළ යුතුය. ඊට අමතරව කැණීම් බලපත්‍රය ලබා දීම සඳහා නිර්දේශ ලබා දී ඇති ආයතන විසින් නිර්දේශ ලබා දී ඇති කොන්දේසි වලට අනුව සිදු කරන්නේද යන්න අධීක්ෂණය එම ආයතනය විසින්ද සිදු කරනු ලැබේ. ප්‍රශ්න අංක 5 පනත සංශෝධනය කිරීම සහ අනවසර කැණීම් හා නීති විරෝධී කටයුතු වෙනුවෙන් දඩමුදල් සංශෝධනයට ලක් කිරීම දඩමුදල් සංශෝධනයට ලක් කිරීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී. ප්‍රශ්න අංක A අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ස්තුතියි ගරු අමාත්‍යතුමාට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන්. ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි, ඇත්තරම දැන් මේ චක්‍ර ලේක සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ ඒ උපදෙස් සංග්‍රහයේ ගරු අමාත්‍යතුමා කියපු විදිහට 2020 ඔක්තෝබර් මාසේ 6 දින ඇති අංක 21.96 ඇලයිරක් 28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරපු ඒ ජනාධිපති කාර්ය සාධක බලකායේ විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අල්ලා තියෙන මේ උපදෙස් සංග්‍රහය, ඒකට අනුව මෙම කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී රජයේ සතු ඉඩම් සහ පුද්ගලික ඉඩම් වල කොයි ආකාරයෙන්ද කැණීම් කළ යුත්තේ, කවුද අධීක්ෂණය කළ යුත්තේ කියන සම්බන්ධයෙන් පැහැදිලිව සටහන් කරලා තියෙනවා. නමුත් අපි දකිනවා මෙන්න මේ ජනාධිපති කාර්ය සාධක බලකායේ තියෙන උපදෙස් වලට ඒක අවභාවිතා කරමින්
කැනීම් කටයුතු සිද්ධ වෙනවා හේතුව දැන් පුද්ගලික ඉඩම් කියලා ගත්තාම අතන පුද්ගලික ඉඩම් උනත් රජයේ උඩම් උනත් පරිසරයට යම්කිසි බලපෑමක් වෙනවා නම් අපි පොදුවේ හැමෝටම ඒකට ඒ ප්‍රතිපාක වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් පුද්ගලික ඉඩම් කියන ඒ සංකල්පයේ යටතේ අනුමැතිය ලබා දෙන බොහෝ ස්ථානවල පාරිසරික දූෂණ පාරිසරික පද්ධතිය විනාශ වීම පවතිනවා. ඉතින් මම එක උදාහරණයක් කියන්නම් මම ප්‍රශ්න දෙන්න කලින් ඔබතුමාට කුලියපිටිය නගරහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ රත්නේරු කියන ග්‍රාම නිලධාරී වසමේ බොරුළු කන්දක් පුද්ගලික ඉඩමට යාවෙච්ච බොරුළු නෙමෙයි කන්දක් කපන් මේ කාර්යසාධක බලකායේ ප්‍රතිපත්තියට අනුමැතිය ලබා දීලා තිනවා ගිය රජයේ කාලේ. ඉතින් ජනතාවගේ විරෝධය නිසා මට සිද්ධ වුණා ඒ කටයුතු වලට මැදිහත් වෙලා ඒ ජනතාව විරෝධී ඉදිරිපත් කළ එක නවත්තන්න දැනට නවත්තලා තියෙනවා. නමුත් ඒ බොරුළු කියලා කපන්නේ අතරම පස් වැලි හොදන්න තමයි කන්ද කපන්නේ එක ලොකු විනාශයක්. ඉතින් මම ඔබතුමාගෙන් අහන්නේ මේ කාර්යසාධක බලකායේ නිකුත් කරපු ඒ උපදේශ යාවත් කාලනය කරනවාද කියන එක එහෙම නැත්නම් ඒ නීති සංශෝධනය කරලා නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න සූදානම්ද කියන එක මගේ පළවෙනි අතුරුපස්සේ විද්‍යා අහන්න කැමැති.
ගරු මන්ත්‍රීතුමනි, ඔබ ඉදිරිපත් කරපු කාරණට අදාළව දැනට තියෙන නීති රීති යටතේත් අපට මොන හරි ඔය ඔබ ඉදිරිපත් කරපු උදාහරණ වගේ සිදුවීම් පාලනය කරන්න මැදිහත් වෙන්න පුළුවන් නිසා ඔබ ඒ තත්ත්වයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඔය නිශ්චිත කාරණාව සම්බන්ධයෙන් අපි මැදිහත් වෙලා දැනට තියෙන නීති රීති යටතේත් අපට ඒ පරිසර හානි සහ ජනතා විරෝධයන් ගැන සලකලා බලලා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් අපි කොහොමත් මේ තියෙන නීති යථාවත් කරන්න මේ මොහොතේ සාකච්ඡා මට්ටමේ තියෙනවා. ඉදිරියේදී අපි මීට වඩා මේ හානි වළක්වන්න ගැළපෙන විදිහ නීති පද්ධති ක්‍රියාන්න සූදානම්.
ගරු මන්ත්‍රීතුමනි,
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් ගරු අමාත්‍යතුමා මේ පිළිතුරු ලබා දෙනකොට ප්‍රකාශ කළා මේ අධීක්ෂණය සම්බන්ධයෙන් පතල්ලා භූවිද්‍යා කාර්යංශයේ අධීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා කියන එක ඒ සම්බන්ධ කටයුතු වලදී. ඇත්තටම මේ ජනාධිපති කාර්යසාධක බලකායේ තියෙන ඒ ප්‍රතිපත්ති වලට අනුව පුද්ගලික ඉඩමක කැනීම් කරනවා නම් ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉඳුරාම පතල්ලා භූවිද්‍යා පතල් කාර්යංශයේ ඒ අනුමැතිය පමණයි අදාළ වෙන්නේ පරිසරික අනුමැතිය ලබා ගැනීමෙන් පසු. එහිදී අපි දකිනවා කිසිදු ආකාරයේ ඒ පතල්ලා භූවිද්‍යා කාර්යංශයේ අධීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. රජයේ ඉඩමක නම් ප්‍රාදේශීය ලේකම් ඒ අනුමැතිය දෙනකොට ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය සහිත තමයි එන්නේ. ඉතින් මෙතනදී ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ හැකියාවක් තියෙනවද අපි මේ අධීක්ෂණ කටයුතු වලදී ග්‍රාම නිලධාරී ප්‍රදේශීය ග්‍රාම නිලධාරී ඇතුළත්ව යම්කිසි කණ්ඩායමක් ග්‍රාම ශක්තිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන ඒ ගමේ කීප දෙනෙක් ඇතුළු කණ්ඩායමකට මේ සංවිධානයක් ඇති කරලා ඒ අධීක්ෂණ කටයුතු කරන්න කිරීම කළොත් මම හිතන්නේ ගොඩක් අපිට තියෙන ප්‍රශ්න වලින් ඒ කියන්නේ අවධානමෙන් ඒ බේරෙන්න හැකියාව තියෙනවා නිසියාකාරව අධීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් ඔබතුමාගෙන් අහන්න කැමැති.
ගරු මන්ත්‍රීතුමනි, අපට එහෙම අවධානයක් යොමු කරන්න පුළුවන් කිසියම් පුද්ගලික ඉඩමක බොරුළු කැණීමේදී එතන සිදුවන හානියට සාපේක්ෂව මැදිහත් වීම කරන්න පුළුවන්. අවසර දුන්නත් ඒ එතන සිදුවන ඒ කැණීම් සිදුවන ප්‍රමාණය සහ ඊට අදාළ අධීක්ෂණ කටයුතු කිරීම භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ වගකීමක්. ඒක ඔවුන් විසින් සිදු කළ යුතුයි. කිසියම් පමණකට ප්‍රදේශයට බලපාන කිසියම් විශාල පරිසර හානියක් සිදුවන ඒ වගේම ජනතා පීඩනයක් සිදුවන මට්ටමේ කැණීමක් නම් පෞද්ගලික ඉඩමක වුණත් ඊට වඩා වැඩි මැදිහත් වීමක් කරන්න පුළුවන් ආදී සම්බන්ධීකරණ කමිටු මට්ටමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මට්ටමින් අපට යෝජනාව ඉදිරිපත් වුණොත් ඒ කමිටු වල සම්මත කරගනිමින් අපට මීට වඩා මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒ සඳහා වෙනත් ආයතනක් සම්බන්ධ කරගනිමින් මැදිහත් වීම කරගන්න පුළුවන්.
ගරු චන්දන සූර්යාරච්චි මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ඒ සති දෙකක් කාලය ඉල්ල.
ගරු සුගත් වසන්තද සිල්වා මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අහන.
ගරු කතානායකතුමනි, සති දෙකක් කාල ඉල්ලන.
ප්‍රශ්න අංක පහ ගරු උපුල් කිස්සිරි මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ඇමතුමාගෙන් ප්‍රශ්න අහනු.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මම පිළිතුරු දෙනවා. A1 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන හතක් පවතී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන රජ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන 5යි. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා භාවිතා වන ප්‍රධාන ක්ලබ් ක්‍රීඩාංගන 2යි. A2 පාසල් ක්‍රීඩා පිටි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොමැති පුද්ගලික වශයෙන් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩාංගන හැර ටර්ෆ් සහ ටර්ෆ් පිට් සහ ග්‍රේවල් තනතිරු වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගන දිවයින පුරා පවතී. එයට ප්‍රධාන ක්‍රීඩා සමාජ සතු ක්‍රිකට් ක්‍රීඩාංගන, හමුදාව සතු ක්‍රීඩාංගන, ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජික සමාජ සතු ක්‍රීඩාංගන, ටර්ෆ් ක්‍රිකට් ඇති මහජන ක්‍රීඩාංගන සහ ජාතික ක්‍රීඩාංගන ඇතුළත්වේ ලැයිස්තුව ඇමුණුම එක මගින් සහ ග්‍රේවල් තනතිරු වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගන ඇමුණුම දෙක මගින් දක්වා ඇත. ප්‍රශ්න අංක 3 ටර්ෆ් ක්‍රිකට් තනතිරු සහිත පාසල් ක්‍රීඩාංගන ලැයිස්තුව ඇමුණුම 3 මගින් දක්වා ඇති අතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් සතු ක්‍රීඩාංගන ලැයිස්තුව ඇමුණුම 4 මගින් දක්වා ඇත. ප්‍රශ්න අංක 4 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම හා උසස් කිරීම සඳහා සක්‍රීය වශයෙන් දායකත්වය ලබා දෙමින් පවතී. මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.5ක මූල්‍යමය ප්‍රතිපාදන සලසමින් එකී ක්‍රීඩා සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හරහා සිදු කරනු ලබයි. මෙම සංවර්ධන කටයුතු පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ යටිදල පහසුකම් දියුණු කිරීමේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසල් සඳහා ක්‍රීඩා ආම්පන් ලබා දීම, පුහුණු සැසි සහ ආධාර ලබා දීම සහ ක්‍රීඩා තරඟ පැවැත්වීමේ නදී පුළුල් පරාසයක පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට දායක වී සිටි. පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා ඇමතුමාට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන්. මම මේ අවස්ථාවක් කරගන්නවා අද දවසේදී මීට අපේ මේ මාසේ 16 වෙනිදා අපාතරින් සමුගත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක, ඒ වගේම අපේ රටේ විශේෂ පන්දු යවන්නෙකු, ඒ වගේම තමයි ගාල්ල ජාත්‍යන්තර තනතිරුව භාරව කටයුතු කළ සුනාමි ව්‍යසන වෙලෙත් ඒ ක්‍රීඩාංගණය රැක ගැනීම සඳහා නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මහඟු කාර්යභාරයක් කළ ජයනන්ද වර්ණවීර මහත්මයාට ශෝකය පළ කිරීමේ අවස්ථාව හැටියට මම මේ අවස්ථාව යොදා ගන්නවා. ඉතින් ගරු කතානායකතුමනි, අපි දන්නවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ ජනතාවගේ හදවතට දිනාගත් ක්‍රීඩාවක්. ඒ වගේම බාල තරුණ මහලු කොයි කවුරුත් මේ ලෝක කුසලාන දෙකත් හරහාම අපිට සංවේදී වෙන ක්‍රීඩාවක්. ඒ නිසාම තමයි ජයග්‍රහණයන් වගේම පරාජයන් වලදීත් ඒ ක්‍රීඩකයන් අත් නොහල ජනතාවක් තමයි අපේ රටේ ප්‍රේක්ෂකයෝ, ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ. අපි දන්නවා අපේ රටේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගන්නේ 1982 පළවෙනි ජාත්‍යන්තර තරගය පෙබරවාරි මාසේ 17 වෙනිදා. මේ වෙනකොට අපි ටෙස්ට් තරඟ 327ක් පමණ ක්‍රීඩා කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා විනාඩි 2ක් දැන් ගත්තා.
ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, අපි කියන්න ඕනේ එතකොට මේ හරහා අපිට ක්‍රීඩකයන් ටෙස්ට් ක්‍රීඩකයන් 170ක්, ඒ වගේම එක් දින ක්‍රීඩකයන් 217ක් සහ T20 ක්‍රීඩකයන් 110ක් පමණ අපිට බිහි කරලා තියෙනවා. අපි ලෝක කුසලාන දෙකක් දිනාගත්ත රටක්. ඒ වගේම තමයි අපි දන්නවා මේ ක්‍රීඩා පහුගිය
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්නය යොමු කරන්න ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මේ අපි දන්නවා ඔබතුමාට පොඩි වෙලාවක් දෙන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2යි දෙන්න පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන ඔබතුමා දැන් මේ වෙනකොට විනාඩි 2 අරන් ඉවරයි. කරුණාකර ගරු මන්ත්‍රීතුමා කෙටියෙන් ප්‍රශ්න අහන්න.
ගරු කතානායකතුමනි
පිළිතුරට ලබා දුන්න පිළිතුරෙන්
අපිට ප්‍රශ්න අහන්නත් ඕනේ ගරු කතානායකතුමනි ගම්වල අපේ ගම්වලටත් ක්‍රිකට් ක්‍රීඩාව ලබා දෙන්න කියන එක තමයි මොකද හේතුව අපි දන්නවා අපි ජීවත් වෙන ප්‍රදේශයේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ මෙවර අපි රටක් හැටියට ගත්ත ජයග්‍රහණයක් ඒ දරුව ලබා ගත්තා. ඉතින් ගරු කතානායකතුමනි ප්‍රශ්නේ තමයි ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපි මේ අවුරුදු 50කට ආසන්න කාලයක් සෙල්ලම් කරාට නමුත් ගම්බද අති දක්ෂ ක්‍රීඩකයෝ මේ වෙනකොට ඔවුන්ට තමන්ගේ දක්ෂතා පෙන්වන්න බැරුව සමාලට ඔවුන් ක්‍රීඩාංගණයක් නැතුව ඒ ක්‍රීඩකයෝ එහෙම්ම ඒ ගම්වලම ඔවුන්ට ක්‍රීඩා පෙන්වන්න අවස්ථාවක් නැතිනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම අහන්නේ ගරු ඇමතුමාගෙන් මෙච්චර කාලයක් ක්‍රිකට් පාලක මණ්ඩලෙ මෙහෙම ඉඳලා ඇයි ගම්බද ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මේ ඒ ගම්බද ප්‍රදේශවල ක්‍රීඩාව දියුණු කරන්න අද අපේ දිස්ත්‍රික්කවල ගත රත්නපුර දිස්ත්‍රික්කවල එකම ජාත්‍යන්තර තනතිරුවක්වත් පිටියක්වත් නැහැ. ඇයි එවැනි ක්‍රියාමාර්ග ගන්න නැත්තේ? එවැනි දුෂ්කර ප්‍රදේශවල දුෂ්කර දිස්ත්‍රික්කවලට එවැනි ක්‍රීඩාංගණ හදන්න ක්‍රිකට් පාලක මණ්ඩලය හැටියට ඔවුන්ට අධික මුදල් තියෙනවා. ඇයි එහෙම වෙලත් මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නේ? ක්‍රීඩා ඇමතුමාගේ ඒ ප්‍රශ්නයට බලාපොරොත්තු
වෙනවා. ඔව් ඇත්තටම මේ ක්‍රීඩා පිටි සංවර්ධනය සම්බන්ධයෙන් අපි දැන්ටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක සාකච්ඡා කළා. තැන් කිහිපයකට අපි ඒ අවස්ථාව සලසමින් තියෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක අපි තැම්බල්ලා තියෙනවා. ඒ අතර යාපනය දිස්ත්‍රික්කයේ අපි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න දැන්ටමත් කටයුතු කරමින් තිබෙනවා. දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම තවත් දිස්ත්‍රික්ක කිහිපයක අපි මේ වෙනකොට සැලසුම් සකස් කරමින් තියෙනවා මේ ක්‍රීඩාව ගමට ගෙනියන අරමුණින්.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ඒ වගේම අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩා වගේම අපේ රටේ අනිකුත් ක්‍රීඩාවලට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා. විශේෂම ගත්තොත් මල්ල ක්‍රීඩාව. ඉතින් ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමති ක්‍රිකට් ක්‍රීඩා වගේම අනිකුත් ක්‍රීඩාවලට ක්‍රීඩා අමාත්‍යාංශය හැටියට අනික් ක්‍රීඩාව නංවන්න ඒ වගේම විශේෂයෙන් මල්ල ක්‍රීඩා ශේෂය නංවන්න මේ වෙනකොට අමාත්‍යාංශය ගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න කැමති.
ගරු කතානායකතුමනි අපි මේ වෙනකොටත් විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා ලංකාවේ මලල ක්‍රීඩාව නගා සිටුවන්න. විශේෂයෙන්ම මිෂන් ඔලිම්පික් 2028 වැඩසටහන සහ ක්‍රීඩා ශක්ති වැඩසටහන ඊට අමතරව තවත් අපි ඒ පුහුණුකරුවන්ට දීමනා ලබා දීමේ වැඩසටහනකුත් අපි ක්‍රියාත්මක කරනවා. මම මේ අවස්ථාවේ ඇත්තටම මේ මොහොතේ යවුන් ආසියානු යවුන් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනා ගන්න ලහිරු අචින්ත ක්‍රීඩකයාට සහ නෙත්මි ගිම්හානි ක්‍රීඩිකාවට සුබ පතනවා. මොකද ඒ ලහිරු අචින්ත ක්‍රීඩකයාත් අපේ ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් නිසා ඉතින් අපි විශාල වැඩකොටසක් මලල ක්‍රීඩා වෙනුවෙන් මේ වෙලාවේ කරමින් ඉන්නවා. ඒ ධෛර්යවන්ත භාවය විහින් අපි දෙන ශක්තිය විසින් තමයි දැන් ක්‍රීඩකයෝ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදියට.
ප්‍රශ්න අංක 6 ගරු මයිල්වා නුගම් දිගතිසරන් මහතා වැවිලිසා ප්‍රජා යටතල පාස්කම් අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නේ පළවෙනි කොටසට ඔව් රජයේ කෘෂිකාර්මික හා කර්මාන්ත සංවර්ධන උපාය මාර්ගයන්ට අනුකූලව තල්ගස්ස ශ්‍රී ලංකාවේ වැදගත් ආර්ථික වටිනාකම සහිත භෝගයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත. කුඩා සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් හට සහාය වීමෙන් තල්මත පදනම් වූ කර්මාන්තය ශක්තිමත් කිරීමට කටයුතු කරමින් ඇත. ඒ වගේම මේ වෙන විට තල් සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය ධාරිතාවයන් සහ අධිකාරී බලය ලබා දෙමින් තල් ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුව නවෝත්පාදනය නිෂ්පාදන ක්‍රම සහ අගය වැඩි කිරීම අරමුණු කරගෙන කටයුතු කරමින් තිබේ. මෙමගින් තල්ගස ශ්‍රී ලංකාවේ වැදගත් ශාකයක් ලෙස පිළිගැනීමට හැකිවනු ඇත. අංක 2 1951 අංක 9 ගස් හෙලීම පාලනය කිරීමේ පනත ප්‍රකාරව නිකුත් කරන ලද ගැසට් පත්‍රය හා ඊට අදාළ සංශෝධන මගින් තල්ගස කැපීම තහනම් කර ඇත. එසේ වුවද විශේෂ හේතු මත තල්ගස කැපීම සඳහා එම නියෝගය ක්‍රියාත්මක කිරීමේදී කෘෂිකර්ම විෂය භාර ලේකම්තුමා හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරීන් මගින් බලපත්‍ර ලබා ගැනීම සිදු කළ යුතුය. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග එක්ව තල් සංවර්ධන මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ පරීක්ෂකවරු මගින් තල්ගස් කැපීම සඳහා ලැබී ඇති ආයුධම් පත්‍ර නීතිමය ප්‍රතිපාදනයන්ට අනුකූලව පරීක්ෂා කර අවශ්‍ය නිර්දේශ ලබා දීම සිදු කරයි. නීති විරෝධීව හා අනවශ්‍ය ලෙස තල්ගස් කැපීම වැළැක්වීම සඳහා දැනට පවතින නීතිමය රාමුව ප්‍රමාණවත් නොවන බවට අවධානය යොමු වී ඇති අතර නව නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම හෝ පවතින නීති ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම තුළින් තිරසර කළමනාකරණය සහ යහපත් ආරක්ෂණයක් ලබා දීමට පියවර ගනු ඇත. ඔබතුමාගේ තුන්වෙනි ප්‍රශ්නයට, ඔව්, 2025 වර්ෂයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සුදුසු භූමි තෝරාගෙන එහි තල් බීජ 120,000ක් රෝපණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මේ සඳහා රුපියල් මිලියනයක් වෙන් කර තිබේ. තවදුරටත් තල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔක්තෝබර් මාසයේ තල් වගා මාසය ලෙස නම් කර ඇත. ඒ අනුව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනිමින් නව වගා වැඩසටහන් විවිධ ප්‍රජාවන්ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරමින් තිබේ. ඉහළ වැවිලි හැකියාවක් හා නිවැරදි වගා ක්‍රම තහවුරු කිරීම සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ විසින් තාක්ෂණික මාර්ගෝපදේශන සහ උසස් ගුණාත්මක බීජ සැපීම සිදු කරයි. හතරවෙනි කොටසට, ඔව්, උතුරු පළාතට අමතරව නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ මඩකලපුව අම්පාර යන දිස්ත්‍රික්කයන්හිද වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හා උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේද දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේද තල්ගස වගා කිරීමේ කටයුතු සිදු කරයි. පස්වෙනි කොටසට, ඔව්, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනිමින් නව වගා වැඩසටහන් පහත ප්‍රජාවන්ගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කෙරේ. ප්‍රජාමූලික සංවිධාන, පාසල් සහ විශ්වවිද්‍යාල, පෞද්ගලික ආයතන, අස්සසුම ප්‍රතිලාභී. හයවෙනි කොටසට, ඔව්, 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන එක මුදලක් වෙන් කර තිබේ. 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 1.5ක මුදලක් යෝජනා කර ඇත. හත්වෙනි කොටසට, නැත, දැනට 1971 අංක 46 දරන තල් සංවර්ධන පනත සහ ඊට අදාළ සංශෝධනයන්ට අනුව තල් සංවර්ධන මණ්ඩලය ලෙස ක්‍රියාත්මක වෙනු ලැබේ. ඊළඟට ඔබතුමාගේ ආයන්නේ එක, ග්‍රාමීය කාන්තා හා තරුණ පිරිස්වල හැකියාවන් ඉහළ නැංවීම තල් ආශ්‍රිත විවිධ නිෂ්පාදන සිදු කිරීම සඳහා නිපුණතා සංවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම. පුහුණු වැඩසටහන සඳහා සහභාගි වන්නන් හට මූල්‍යමය දිරිදීමනාවක් ලබා දීම හා නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම. තල් පර්යේෂණ ආයතනයේ මගින් තල් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික හා පර්යේෂණ සහාය ලබා දීම. ආයන්නේ දෙක, තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සහ සම්බන්ධීකරණය තුළින් විශ්වාසදායි හා ඉහළ ගුණාත්මයෙන් යුතු නිෂ්පාදන සැපයුම් ජාලයක් තහවුරු කිරීම. අමාත්‍යංශය සහ තල් සංවර්ධන මණ්ඩලයේ එක්ව අපනයනකරුවන් හට අපනයන ක්‍රියාවලිය දිරිගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම. මෙම වසරේ සිට වාර්ෂික අපනයනකරුවන්ගේ සම්මේලනය සංවිධානය කිරීම සඳහා තල් සංවර්ධන මණ්ඩලය මගින් මෙවැනට කටයුතු ආරම්භ කරලා තියෙනවා. තුන්වෙනි කොටස, ඔව්, මෙම වැඩපිළිවෙල ගෝලීය වෙළඳපොළ තුළ තල් නිෂ්පාදන ප්‍රමුඛ තිරසාර හා සංස්කෘතික නිෂ්පාදනයක් බවට පත්කිරීමේ උපාය මාර්ගයේ වේ. එමෙන්ම තල් කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන තෙක් අඛණ්ඩව සහයෝගයෙන් ලබා දෙනු ඇත. තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම තුළින් 2023 වර්ෂයේ රුපියල් මිලියන 57.83ක වාර්ෂික අපනයන ආදායමක් ලබාගෙන ඇති අතර 2024 වර්ෂයේ, ඒ කියන්නේ පසුගිය වර්ෂයේ වන විට එම අපනයන ආදායම රුපියල් මිලියන 228.69ක් ලෙස වර්ධනය වී ඇත. 2025 වර්ෂයේ පළවෙනි මාස 4, එනම් ජනවාරි සහ අප්‍රේල් කාලය තුළ අපනයන ආදායම රුපියල් මිලියන 203.19ක් ලෙස වර්ධනය කරගෙන තිබේ. ඈ යන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
கௌரவ சபாநாயகர் அவர்களே, உண்மையிலே அமைச்சருடைய பதில் திருப்திகரமாக இருக்கின்றது. அந்த வகையிலே இந்த பனை உற்பத்திகளை விற்பனை செய்வதற்கான நடவடிக்கைகளையும் ஏனைய விடயங்களையும் காத்திரமாக மேற்கொண்டு இருப்பதனால் அவருக்கு மனமார்ந்த நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். தமிழர்களை பொறுத்தவரையிலே தமிழர்களின் வாழ்வியல் மற்றும் பண்பாட்டு கலாச்சார விளிமையங்களோடு வரலாற்று முக்கியத்துவம் வாய்ந்தது இந்த பனை. அது மட்டுமில்லாமல் இந்த பனையினுடைய தனித்துவம் கற்பக தருகு என்று பெயர் வழங்கப்படுகின்றது. அதைவிட தனித்துவமான விடயம் என்னவென்று சொன்னால், இது நீரினை, நிலத்தடி நீரினை தக்க வைக்கின்ற ஒரு 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 திறமை இந்த பனை மரங்களுக்கு இருக்கின்றது. அந்த வகையிலே பனைசார் உற்பத்திகள் தொடர்பான அவற்றின் உற்பத்திகளை ஊக்குவிக்கும் பொருட்டு விளம்பரப்படுத்தும் திட்டங்கள் ஏதும் உள்ளனவா? மேலும் வடக்கு கிழக்கு மாகாணங்கள் தவிர்ந்த ஏனைய மாவட்டங்களில் உள்ள அரசுடன் இணைந்த நிறுவனங்கள் ஊடாக விற்பனையை அதிகரிக்க நடவடிக்கை ஏதும் எடுக்க முடியுமா?
එතුමා අහන අතුරු ප්‍රශ්නයට පිළිතුරු අපේ පැහැදිලි කිරීම ඇතුළත් යම් ප්‍රමාණයකට තිබුණා. අත්තම ගත්තොත් අපි සතුටු වෙනවා, එක පැත්තකින් උතුරේ ජනතාවගේ ජීවිතයත් එක්ක හා බැඳුණු සාකයක් තමයි තල්ගස. ඒ රටේ ඒ ප්‍රදේශයේ සංස්කෘතියත් එක්කත් බැඳිච්ච ගසක් හැටියට අපි අඳුරගෙන තියෙනවා. ඒ නිසා මේ කර්මාන්තේ ප්‍රවර්ධනය ටිකක් වේගෙන් සිදු වෙනවා. දැන් 2023 අවුරුද්දේ අපනයන ආදායම රුපියල් මිලියන 57.83 තිබුණේ වර්ෂෙම. හැබැයි අපි මේ අවුරුද්දේ මුල් මාස 4 විතරක් මිලියන 203.19ක් දක්වා මේකේ වර්ධනය කරගෙන තියෙනවා. දැන් මේක සාම්ප්‍රදායික ප්‍රදේශවලින් ඔබට ගිහිල්ලා ඔබතුමා අහන පරිදිම අපි ත්‍රිකුණාමලය, අනුරාධපුරය, අම්පාර, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මේ ආශ්‍රිත තල් වගාව ප්‍රවර්ධනය කිරීමටත්, ඒ ආශ්‍රිත නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම අපි දැනට සාකච්ඡා කරමින් සහ සැලසුම් කරමින් යනවා මේ තල් ආශ්‍රිත නිෂ්පාදන සංචාරක ව්‍යාපාරයත් එක්ක බද්ධ කරලා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයටත්, ලෝකයට තල්ගස ආශ්‍රිත සංස්කෘතිය හඳුන්වා දීමටත් අවශ්‍ය කටයුතු මේ වෙනකොට සිදු කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට අපි ඇල්ල ප්‍රදේශය ගත්තොත් අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ අපි තල් ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩසටහනක් පවත්වාගෙන යනවා. ඒ ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන නැත්තම් අඩු ආදායම්ලාභී පවුල් සමග අපි ඔවුන්ට නව කර්මාන්තයක් හඳුන්වා දීමට කටයුතු කරමින් ඉන්නවා. අපි ඉදිරියට බලාපොරොත්තු වෙන මේක තවදුරටත් සංචාරක ව්‍යාපාරයත් එක්කත් බද්ධ කරලා සාම්ප්‍රදායික නවන ප්‍රදේශවල ජනප්‍රිය කරලා කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
என்னுடைய இரண்டாவது கேள்வி, உற்பத்திகளை ஊக்குவிப்பதற்கு உற்பத்தியாளர்களுக்கு கடனுதவி வழங்கும் மற்றும் தொழில்நுட்ப பயிற்சிகள் முக்கியமாக அந்த பணம் உற்பத்திகளை நீண்ட காலத்துக்கு பேணி பாதுகாக்கக்கூடிய பதப்படுத்தக்கூடிய வகையிலான தொழில்நுட்ப ஆலோசனைகள் அல்லது அறிவுகள் தொடர்பாகவும் அதை அழகாக அல்ல நேர்த்தியாக பொதி செய்வதற்குரிய ஆலோசனைகள் ஏதும் வழங்கும் திட்டங்கள் நடைமுறையில் உள்ளனவா என்பதை எனக்கு கேட்ட விரும்புகிறேன்.
ஓ, விசேஷம் கர்மாந்த அமாத்தியான்சத் ஏகாபத் விழா மிரட்டை சுலுஹா மத்தியம் பரிமாண கர்மாந்த கருவான்ட்டு මේ වගේ කර්මාන්තවලට එන්න අදාළ ආධාර ක්‍රම ණය වැඩසටහන් සකස් කරලා තියෙනවා. ඒ හරහා මේකටත් අපට ආධාර ලබා දෙන්න පුළුවන් සහ ලබා දෙමින් තිබෙනවා. ඒ වගේම මම ඔබතුමා අහපු ප්‍රශ්නෙට තව පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි. මම ආරාධනා කරනවා ආයෝජකයන්ට, විශේෂම ලාංකිකයන් දේශ විදේශ වාසය කරන අයට, මේ තල් කර්මාන්තය ආශ්‍රිතව ආයෝජනය කරනවා නම් අපි සූදානම් ඊට ඉඩ පහසුකම් ලබා දෙන්න. විශේෂම මේ රටේ තේපොල්, රබර් වගේ ඒවා මහා පරිමාණ ඉඩම් තියෙනවා. නමුත් තල් වලට තල් ගත්තම විශේෂම තියෙන්නේ කැලෑවල තල් තියෙනවා, සමහර රක්ෂිතවල තල් තියෙනවා, සමහර ගෙවතුවල තල් තියෙනවා. ඉතින් මේ තල් ගස් බැලුවම ගරු කතානායකතුමනි, ලංකාවේ තල් ගස් මිලියන 11.1ක් වගේ තිබෙන බවට වාර්තා වෙනවා. ඉතින් මේ විසිරී තියෙන තල් අර තේ රබර් වගේ එක භූමියක නෑ, විසිරීලා තියෙන්නේ. අපි දැනට සාකච්ඡා කරමින් ඉන්න ආයෝජකෙක් එනවා නම් යම් භූමි ප්‍රදේශයක තල්ගස් ප්‍රමාණය ඔවුන්ට යම් නීත්‍යානුකූල ලෙස ලබා දීලා ඒ ආශ්‍රිත තල් නිෂ්පාදනය කරන ව්‍යාපාරයකට යන්නේ ඉඩකඩ ලබා දෙන්න අපි සූදානම්. අපි ඒ සඳහා ආයෝජකයන්ට ආරාධනා කරනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජයක් හැටියට ලබා දෙන්නත් අපි සූදානම් කියන පණිවිඩයත් මේ මොහොතේ දෙනවා.
ප්‍රශ්නාංක 4, ගරු මහාචාර්ය සේන නානායක්කාර මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සිට
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
එක ශ්‍රී ලංගම දුරගමන් සේවා ආපනශාලා 73යි පෞද්ගලික අංශයේ දුරගමන් සේවා පුත්තලම් කොරිඩෝව ගත්තොත් කොළඹ යාපනය 14යි හයි ලෙවල් කොරිඩෝ එක ගත්තොත් 19යි අනෙකුත් මාර්ගවල කොරිඩෝ වල ආපනශාලා හඳුනා ගැනීමට කටයුතු කෙරෙමින් පවතී. දෙක අංක 1742 ඇලයිරක් 26 2012 ජනවාරි 26 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ ආපන ශාලාවන් පවත්වා ගත යුතුය. මේ වන විට ආපන ශාලා ලියාපදිංචි සඳහා වන කොන්දේසි මාලාවක් ශ්‍රී ලංගම විසින්ද සකස් කර ඇති අතර දැනට ආපන ශාලා පවත්වාගෙන යෑම සඳහා ආපන ශාලා හිමියන්ගේ ඉල්ලීම පරිදි ලිඛිත අවසරයක් ලබා දී ඇත. තවද ආපන ශාලා අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි විය යුතුය. 3. ශ්‍රී ලංගම දුරගමන් සේවා සඳහා සේවා සපයන ආපනශාලා 73ක් ශ්‍රී ලංගම යටතේ දැනට ලියාපදිංචි වී නොමැත. පෞද්ගලික අංශයේ දුරගමන් සේවා සඳහා අදාළ ආපනශාලා සම්බන්ධ තොරතුරු ඉදිරියේදී ජාතික ගමනාගමන කොමිසම හරහා එක්රැස් කර ගැනීමට අපේක්ෂා කෙරේ. 4. ඔව්. 5. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති අංක 1742 ඇලිරක් 26 2012 ජනවාරි 26 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය 1980 අංක 26 දරන ආහාර පනත ඇමුණුම තියෙනවා සභාගත කරනවා. දුරගමන් සේවා බස් රථ නතර කරන ආපනශාලා ශ්‍රී ලංගම තුළ ලියාපදිංචි සඳහා වන කොන්දේසි ඇමුණුම 2 සභාගත කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති ආහාර පරිහරණ ආයතන ශ්‍රේණිගත කිරීම H800 සංශෝධිත 2011 ආකෘතිය ඇමිනුම 3 සභාගත කරනවා. H800 ආකෘතිය මගින් ආවරණය නොවන එහෙත් මගින්ට බස් රථ කාර්ය මණ්ඩලයට හා බස් රථවලට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර ඇති පිරිවිතර මාලාව ඇමිනුම 4 සභාගත කරනවා. 6. මෙතෙක් ගාස්තු අය කර නොමැත. නමුත් ආපන ශාලාව අයත් ප්‍රාදේශීය සභාවෙන් වෙනත් බල අදාළ ප්‍රාදේශීය සභාවෙන් වෙළඳ බලපත්‍රය සඳහා ගාස්තුවක් අය කෙරේ. 7. ශ්‍රී ලංගම විසින් සකස් කර ඇති ආපනශාලා ලියාපදිංචි සඳහා වන කොන්දේසි යටතේ ලියාපදිංචි ගාස්තුව ලෙස නැවත නොගෙවෙන රුපියල් 25,000ක තැන්පතු මුදලක්ද මාසික ගාස්තුව ලෙස රුපියල් 3,000ක මුදලක්ද දක්වා ඇත. ප්‍රාදේශීය සභාවෙන් වෙළඳ බලපත්‍රය සඳහා අය කරන ගාස්තුව රුපියල් 1,100යි. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මම අනුරාධපුරයේ ජීවත් වන කෙනෙක්. අත වශයෙන්ම ජීවිත කාලය ඇතුළත අනුරාධපුර කොළඹ යාකරන් ඇති දහස් වතාවක්. ඔබතුමා හොඳින්ම දන්න දෙයක් තමයි මේ රටේ බහුතර ජනතාව පාවිච්චි කරන්නේ දුරගමන් සේවා සඳහා බස් රථය. ඉතින් මේ බස් රථවල ගමන් කරද්දී මගීන්ට සිද්ධ වෙන විඳින්න සිද්ධ වෙන පීඩාවල් අතිශය ඛේදජනකයි. වාසනාවකට අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ප්‍රවාහන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන යම් යම් ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ නිසා මේ ප්‍රශ්න තරමක් දුරට මගහැරිලා තියෙනවායි කියලා ප්‍රශංසාත්මකව අපේ ඇමතිතුමාට දැනුම් දෙන්න කැමතියි. ඒ වගේම යම් තැනක අපි නොහිතනා විදිහට මේ ප්‍රශ්නය දුරදිග ගිහින් ජනතාවට දැඩි පීඩාවට පත්වෙන්න සිදුවෙලා තියෙනවා. අත වශයෙන්ම බස් එකක ඇඹරිලා මිරිකිලා වද විඳලා වේදනාවෙන් ගිහිල්ලා බැහැලා මගතනක යම්මාකාරයක විවේකයක් ගන්න තේකප් බොන්න නවත්තපුවාම ඉතාම පැහැදිලි අපහසුතාවන් වලට ලක් වෙනවා. නිසි ආහාරයක් නැහැ, තිබුණත් පිරිසුදු බවක් නැහැ, සනීපාරක්ෂක පහසුකම් දුර්වලයි, නොසලකා හැරීම් බහුලයි. මේ වගේ තත්ත්වයන් උඩ මගේ පළවෙනි ප්‍රශ්නය ගරු ඇමතුමාට යොමු කරන්නේ නව පරිපාලන ක්‍රමවේදයක් අනුව රජයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන ආපනශාලා හෝ බොජුන්හල් පිහිටුවීමක පිළිබඳ යෝජනාවක් පිළිබඳ ඔබතුමන්ගේ අදහස කුමක්ද කියන කාරණය.
ගරු කතානායකතුමනි, මේක අපි පටන් ගත්තේ පුත්තලම කොරිඩෝ එකේ පුත්තලම් ප්‍රවේශ මාර්ගයේ ඒකාබද්ධ කාලසටහන පටන් අරගෙන එතන නිශ්චිත ගමනාන්තය දක්වා ගත වෙන කාලය එකම තැනකින් බස් රථ ආරම්භ කරන වැඩපිළිවෙළත් එක්ක තමයි අපි ආපනශාලා නිරීක්ෂණයට ලක් වුණේ, ප්‍රමිතිකරණයට ලක් වුණේ. මේ පිළිබඳව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට උදව් ඇතුව ඒ අදාළ MOH ඒරියාවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ බල ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය සහ ඒ ගයිඩන්ස් එක ඇතුව තමයි මේ ආපනශාලා ප්‍රමිතිකරණය කරගෙන යන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල අපි මේ එකින් එක ඒකාබද්ධ කාර් සටහන කොරිඩෝරකින් කොරිඩෝර ප්‍රවේශ මාර්ගයෙන් ප්‍රවේශ මාර්ගයේ මාරු වෙනවත් එක්කම සියලුම රට පුරා දුරගමන් සේවා බස් රථ නවත්තන්න ප්‍රමිතියක් තියෙන ආපනශාලා නියාමනය කරන තත්ත්වයට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක කොරිඩෝරකින් කොරිඩෝරක ප්‍රවේශ මාර්ගයෙන් ප්‍රවේශ මාර්ගයේ අපි ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ඒ වගේම මගේ දෙවෙනි ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, අපිරිසුදු භාවය එහෙම නැත්නම් නිසි ප්‍රමිතියකින් තොරවීම වගේ තත්ත්වයන්ට අමතරව මේ ඇතුළත ක්‍රියාත්මක වෙනවා තවත් වැරදි ක්‍රියාවන් කීපයක්. දැන් සමහර හෝටල් හිමියෝ, ආපනශාලා හිමියෝ, පෞද්ගලික බස් රථ හිමියන්ට, සමහර විට කොන්දොස්තරවරුන්ට, රියදුරන්ට මගේ දෑහැට දැකලා තියෙනවා මත්ද්‍රව්‍ය සැපයීම් කරනවා. එහෙම නැත්නම් යම් ආකාරයක අනියම් මුදල් සම්පාදනය කිරීම කරනවා. ඒ නිසාම තමයි සමහර විට ඒ තැන්වල අදාළ සුදුසුකම් පහසුකම් නොතිබුණත් ඒ ජනතාව ගෙනහිල්ලා ඒ ආයතන තුල බස්සන්නේ. ඉතින් මේක එක්තරා ආකාරයක අනියම් අල්ලසක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම යෝජනා කරනවා මේ සම්බන්ධයෙන් සමහර විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපේ රටේ ඉතාම හොඳින් ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉන්නවා, පොලිස් නිලධාරීන් ඉන්නවා. නමුත් ඉඳලා හිටලා හරි මේකට උඩගෙඩි දෙන, මේ සම්බන්ධයෙන් අයුතු බලපෑම් කරන නිලධාරීන් ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳ සැබෑ විමර්ශනයක් රට පුරා කරන්නට අමාත්‍යාංශය පියවර ගන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත් කියන කාරණාව මම කියන ගමන් මේ සම්බන්ධයෙන් ඇත්ත විමර්ශනයක් කරන්න බැරිද කියන ප්‍රශ්නේ මම අහනවා.
අරු කතානායකතුමනි, මේක දුරගමන් සේවා බස් රථ සඳහා පමණක්ම ගෙට වෙච්ච ගැටලුවක් නෙවෙයි මත්ද්‍රව්‍ය උදුර කියන එක. අපි දැන් මේක හැමෝම අවබෝධයක් තියෙනවා රටේ මොකක්ද තියෙන තත්ත්වය පිළිබඳව. මේ දුරගමන් සේවා සහ අනිකුත් බස් රථවල රියදුරු මහත්වරු, කොන්දොස්තර මහත්වරු මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. අපේ තියෙනවා අපේ අමාත්‍යාංශය යටතේ NTM National Transport Medical Institute එක, ඒ කියන්නේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය. මේ මගින් අපි සැලසුම් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදව් ඇතුව වාචිකව සාකච්ඡා මට්ටම පවත්වලා තියෙනවා. ඒ ගන්න පුළුවන් රට ගන්න පුළුවන් නම් අපි තැන් තැන්වල ඔන් ද ස්පොට් පරීක්ෂණ කරන්න පුළුවන් හැකියාව තියෙනවා අපිට. NTM එකේ හැකියාව තියෙනවා. ඒක ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම රටේ සමස්ත මත්ද්‍රව්‍ය උදුරු තුරන් කිරීම හරහා මේ බස් රථවලත් ඒ පාවිච්චි අවම කිරීම තමයි සැලසුම් සාගත වෙන්නේ. නමුත් එක තැනක් විතරක් අල්ලගෙන අපිට මේක විසඳන්න බෑ. රටේම තියෙන ගැටලුවක්, උඩුදුවපු ගැටලුවක්, ඒක විසඳනවත් එක්ක අපි හිතනවා බස් රථවලත් ඒ පාවිච්චි අපිට අවම කරන්න පුළුවන් වෙයි කියලා.
ගරු වෛද්‍ය නජීත් ඉන්දික මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍යබල ගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු MS අබ්දුල් වාහිද් මහතා, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු නියෝජ්‍ය
අමාත්‍යතුමා, අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ඩිපෝවක් තිබේ. ආ දෙක, එම බස් ඩිපෝ සංචාරක කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටවා ඇත. ආ තුන, මුළු බස් රථ ඇණිය 17ක් වන අතර දැනට බස් රථ 7ක් පමණක් ධාවනය වේ. ආ එක, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පවත්නා රජයේ ප්‍රමුඛ කාර්යයක් බැවින් ඉදිරියේදී නව බස් රථ ලැබීමත් සමග මගේ අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට සැලසුම් කර ඇත. මේ යටතේ සුඛෝපභෝගී ආසන 49-54, බස් රථ 200ක්ද සාමාන්‍ය සේවා සඳහා ආසන 49-54ක බස් රථ 600ක්ද මිලදී ගැනීමට සැලසුම් කර ඇත. ආ දෙක, නඩත්තු ඒකකයක් ඇතුළු මූලික පහසුකම් ලබා දී ඇත. සැලසුම් කර ඇති පරිදි බස් රථ ප්‍රමාණය වැඩිවීමත් සමග ඉන්ධන පිරවුම් හලක් ලබා දීමට පියවර ගැනේ. ආ තුන, සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනයට අදාළව හා ප්‍රදේශීය මගී ඉල්ලුමට සල්ලන පරිදි ඉදිරියේදී බස් රථ ලබා දීමට කටයුතු කෙරේ. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව අමචරවලුக்கு நன்றி. ஒரு சபாநாயகரளேனுடைய முதலாவது மேல ஏவுனா. கௌரவ முன்னாள் அமைச்சர் ஃபேரியல் அஸ்ரப் அவர்களினால் டிப்போவாக திறக்கப்பட்ட பொத்துவில் பஸ் டிப்போவானது அதிகாரமில்லாத காலத்தில் யாருக்கும் தெரியாமல் உப டிப்போவாக மாற்றப்பட்டு மிகவும் சிறப்பாக இயங்கி வந்த நிலையில் கடந்த அரசாங்கத்தினால் இறுதி காலகட்டத்திலே முன்னாள் பாராளுமன்ற உறுப்பினர் ரஷ்யமா முஷாரப் அவர்களது முயற்சியினால் மீண்டும் டிப்போவாக திறமையுத்தப்பட்டு சுமார் 6 கோடி ரூபாய் நிதியும் அரசாங்கத்தினால் அடிப்படை வசதிகளை ஏற்படுத்த ஒதுக்கப்பட்டது. ஆனால் ஆண்டின் இறுதி காலமாக இருப்பதால் அந்த நிதியை பயன்படுத்த முடியாமல் போய்விட்டது. எனவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த ஆண்டின் வரவு செலவு திட்ட நிதி ஒதுக்கீட்டில் உல்லாச பிரயாணத்துறைக்கு பெயர் போயிருக்கின்ற அருகம்பை பிரதேசத்தில் உல்லாச பிரயாணிகளுடன் நலன் கருதி புதிய கட்டிடம் ஒன்றில் புதிய பஸ்களை வழங்கி அடிப்படை வசதிகளை ஏற்படுத்தி வெற்றிடமான 5 சாரதிகள் நியமித்து அந்த டிப்போவை தரமாக இயங்க வைக்க முடியுமா என்று கேட்க விரும்புகின்றேன்.
අනිවාර්යෙන් අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සැලසුම් සාගතව තියෙනවා. මේක බස් රථ ලබා දීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. රජය මගින් විතරක් කරන්න පුළුවන්, රජය මගින් විතරක්ම කරනවා කියන එක අපේ මතේ නැහැ. අපි පුළුවන් තරම් පෞද්ගලික ආයෝජක කැඳව ගන්නවා. අපි සාකච්ඡා කීපයක්ම පැවැත්තුවා මුදල් අමාත්‍යාංශ සමගත්, අනිල් ඇමතුමා සමගත්, විදේශ සංචාර විදේශ ආයෝජකයන්ට ඉලෙක්ට්‍රික් බස් ගෙනල්ලා මේ සංචාර ක්‍රම සඳහා යොදවන්න පුළුවන්ද කියන හැකියාව අපි එක්ස්ප්ලෝර් කරලා බැලුවා. අපි හිතනවා ඉදිරියේදී කාමික කාලයක් ගත වෙයි, සමහර අවුද්දක් උනත් වැඩි කාලයක් වෙන්න පුළුවන්. නමුත් අපි ඉදිරියේදී ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා.
நன்றி கௌரவ அமைச்சர்களே. ஒரு சபாநாயகருடைய 2வது வினா 1998 ஆம் ஆண்டிலே எமது கட்சியினுடைய தேசிய தலைவர் மருகும் எம்எச்எம் அஷ்ரப் அவர்களால் முன்னாள் பாராளுமன்ற உறுப்பினர் யுஎல்எஸ் மொய்தீன் அவர்களது வேண்டுகோளின் பேரிலே பஸ் டிப்போவாக உப பஸ் டிப்போவாக திறக்கப்பட்ட சம்மாந்துறை உப டிப்போவானது கடந்த அரசினால் 2021 ஆம் ஆண்டு மூடப்பட்டு அப்போது மிகவும் இலாபத்தில் இயங்கி வந்த நிலைமையை கவனத்திற்கொள்ளாது அப்போதிருந்த 17 பஸ் வண்டிகளையும் கல்முனை பஸ் டிப்போவுடன் இணைத்து இன்று வரைக்கும் அந்த உப பஸ் டிப்போ திறக்கப்படாமல் இருக்கின்றது. கௌரவ அமைச்சர் அவர்களே, தற்பொழுது சம்மாந்திர பிரதேசத்திலே 5 ஏக்கர் நிலம் பஸ் டிப்போவுக்காக ஒதுக்கப்பட்டிருப்பதால் அந்த சம்மாந்துறை உப பஸ் டிப்போவை திறக்க வேண்டும் என்று சம்மாந்துறையினுடைய பிரதேச ஒருங்கிணைப்பு குழு கூட்டம் அம்பாறை மாவட்டத்தினுடைய ஒருங்கிணைப்பு குழு கூட்டத்திலே முன்னாள் பாராளுமன்ற உறுப்பினர் மன்சூர் அவர்கள் வேண்டுகோள் விடுத்திருக்கின்றார். இந்த பஸ் உப பஸ் டிப்போவை திறந்து வைக்க முடியுமா என்று கேட்க விரும்புகின்றேன்.
ගරු කතානායකතුමනි, සමන්තුරි උපඩිපෝව, එතකොට මෙතන අපි බලාපොරොත්තු වෙන්න ඕනේ බස් සර්විස් එක අකන්නෝ අපිට ලබා දෙන්න පුළුවන්ද බැරිද කියන එක. ඒතර අලුතින් ඩිපෝ අරින එක නෙමෙයි අපි ප්‍රමුඛතාවය වෙන්නේ, එතන ඉන්න ජනතාවට අකන්න සේවාවක් ලබා දීම. ඒතර සමන්තුරේ බස් ඩිපෝ අපි බලන්න ඕනේ කාරණා තුනක් තියෙනවා. එක එකින් එක යන්න ඕනේ. පළවෙනි එක, සමන්තුරේ ඩිපෝවක් අලුතෙන් තිබ්බ ඩිපෝව ඇරලා එතන සේවක මණ්ඩලේ දාලා ඉවරලා එතන ඉඳලා බස් ටික ඔපරේට් කරනකොට යන වියදම කොච්චරක් යනවද කියන එක අපිට පුළුවන් නම් අපි දැන් බලාගෙන යනකොට එතන ඉඳලා බස් ටික ඔපරේට් කරන්න යනකොට එතන කාර්ය මණ්ඩලය ස්ථාපිත කරන්න ඕනේ, අමතර වියදමක් වැය වෙනවා. සමන්තුරු ඉඳලා කල්මුණේට මම දන්න විදිහට කිලෝමීටර් 12ක් 13ක් වගේ තියෙනවා කල්මුණේ ඩිපෝවට. එතන ඒ ටික එන්න වෙන්නේ බස් ටික ගහන්න තෙල් ගහන්න එන්න වෙනවා කල්මුණේ ඩිපෝවට. එතකොට කිලෝමීටර් 12ක් 13ක ලොස් මයිලේජ් එකක් එනවා. ඒ කියන්නේ මිනිස්සු නැතිව ප්‍රවාහන වීමක් එනවා තෙල් ගැසීමට. එතකොට අපිට අමතර වැය බරක් දරන්න වෙනවා. දෙවෙනි කාරණේ, තුන්වෙනි කාරණේ තමයි ඔතන තියෙන ඒකාබද්ධ කාලසටහන. පෞද්ගලික සහ CTB ඒකාබද්ධ කාලසටහන හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා අපි අවධානය යොමු කරලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි, පළමුවෙන් මේ ටිකේ ඒකාබද්ධ කාලසටහන නියමාකාරයෙන් ක්‍රියාත්මක කරලා කල්මුණේ ඩිපෝවේ ඉඳලම ඒ ප්‍රදේශීය ජනතාවට සම්පූර්ණ ප්‍රවාහන පහසුකම් දෙන්න පුළුවන් නම් ඒක තමයි අයිඩියල් අංක 1. වියදම අඩුයි, ආදායම වැඩි. දෙවෙනි කාරණය, එහෙම අමාරු නම් අපිට සමන්තුරේ ඩිපෝවක් ස්ටාප් මේ ඔය කියන ඩිපෝව පටන්ගෙන එතන අවම කාර්ය මණ්ඩලයකින් අපිට පහසුකම් දෙන්න පුළුවන් කියන ඔප්ෂන් එක තමයි දෙවෙනියට යන්නේ. නමුත් ඔය දෙකෙන් කෝකට යන්නත් අපි ඉස්සෙල්ලාම දැනට තියෙන ඒකාබද්ධ කාලසටහන නියමාකාරයෙන් කරන්න වැඩේ පටන්ගෙන තියෙන එක. ඒක ඒක හරියට ඕගනයිස් වෙලා නැහැ. ඒක ඇඩ්හොක් විදිහට යන්නේ. ඒ නිසා ඒක අපි ක්‍රමානුකූලව හදන්න වැඩේ පටන්ගෙන තියෙනවා. ඒක හදලා ඉවරලා අපි බලනවා මාසයක් විතර දෙකක් විතර කාලයක් සර්විස් එක ඔබතුමාට සැටිස්ෆයි වෙන විදිහට, ඔබතුමාට තෘප්තිමත් වෙන විදිහට, ජනතාවත් තෘප්තිමත් වෙන විදිහට දීගන්න පුළුවන්ද කියලා. එහෙම වුණොත් අපිට සමන්තුරි ඩිපෝව නැතුව කල්මුණෙන් වුණත් අපිට කොට දාන්න පුළුවන්. එහෙම බැරි නම් අපි දෙවෙනි ඔප්ෂන් එකට යනවා අනිවාර්යෙන්ම. කල්මුණේ ඩිපෝව දාලා වැය බරක් වැඩිපුර ගියත් මේ දේ කරන්න. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 10, ගරු ඉම්රාන් මහරූප් මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමා අහන පළවෙනි ප්‍රශ්නය ත්‍රිකුණාමල මහරෝහල මුතුර් කින්යාස කන්තලේ මූලික රෝහල් තුල මාසිකව සිදුවන දරුපත් සංඛ්‍යාව වෙන් වෙන කොපමණද කියන එක මාසිකව කියන්න ගියොත් පුරුදු වෙලාවක් යන නිසා මම ඔබතුමාට එකතුව කියන්නම්. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලේ 2024 වර්ෂය තුල දරුවපත් 3353ක් සිදු වෙලා තියෙනවා. 2025 වර්ෂයේ මේ දක්වා 2438ක් සිදු වෙලා තියෙනවා. මුතුර් මූලික රෝහලේ 2024 වර්ෂය තුල දරුවපත් 1007ක් සිදු වෙලා තියෙනවා. 2025 මේ දක්වා 880ක් සිදු වෙලා තියෙනවා. කිනියා මූලික රෝහලේ 2024 වර්ෂය තුල දරුවපත් 1417ක් සිදු වෙලා තිබෙනවා. මේ දක්වා 1134ක් සිදු කරලා තියෙනවා. ඒ වගේම කන්තරේ මූලික රෝහලේ 2024 වර්ෂයේ දරුවපත් 502යි මේ දක්වා 391යි. එතුමා ඊළඟට අහන්නේ මේ රෝහල්වල සිදුවන උපත් සංඛ්‍යාවට සාපේක්ෂව ඒවැය තිබෙන පහසුකම් සංවර්ධන කටයුතු කරනවාද කියන එක. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ දැන් මේ තියෙන අපි 2017-18 කාර්යක අනුව තමයි කටයුතු කරමින් යන්නේ. නව තනතුරු ඇති කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන ඉල්ලීම් අපි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළා තියෙනවා. දැන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පැත්තෙන් මේ ගැන කටයුතු කරගෙන යනවා. ඒ අනුව ගරු මන්ත්‍රීතුමනි, අපි ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහල වෙනුවෙන් අපිට අතර හෙද කාර්ය මණ්ඩලය ගත්තොත් අපේ කාඩ් එක තිබුණ 300යි. දැන්ගෙනට අපි 270ක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන් පසුගිය මාස කීපය ඇතුළතදී අපි හෙදනධාරීන් 73ක් ත්‍රිකුණාමල මහරෝහලට පමණක් ලබා දුන්නා. ඊට අමතරව දැන් අපි ආරම්භ කරනවා හෙද උපාධාරීන් සඳහා සයමාසික පුහුණුව. ඇත්තට පුහුණුව කියන කියන්නේ ඒ අය ඒ රෝහලේම කටයුතු කරමින් ඉන්නේ. එතනුත් උපාධාරීන් 15 දෙනෙක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහල ලබා දෙනවා. ඊට අමතරව දැන් මේ මෑත මාස කීපයේදී අපි වෛද්‍ය නිලධාරීන් 25ක් ලබා දුන්නා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලට. ඊට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අනෙක් රෝහල් සඳහා වෛද්‍යවරු 52ක් ලබා දීලා තියෙනවා. ඔක්කොම 77ක් මේ මෑත මාස කීපය තුළ ලබා දුන්නා. ඊට අමතරව කන්තලේ මූලික රෝහලට ස්පීච් තෙරපිස්ට් තනතුරු සඳහා කරන ලද ඉල්ලීම යොමු කළා තියෙනවා. රෝහල් සංවර්ධන කටයුතු වල කටයුතු කීපයක් තිබෙනවා. මම ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. ඊළඟට මුතුර්සා කින්නියා රෝහල් සඳහා අපිට දැන් ඉන්න විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාව මම ඔබට කියන්නම්. අපිට ඒ රෝහල් දෙකටම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ දෙකේම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. මුතුර් මූලික රෝහලට අපි වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙක් යොමු කරලා තියෙනවා. කින්නියා රෝහලේ කෙනයි සෞඛ්‍යාර සහායකයන් මුතුර් රෝහලේ 5 දෙනෙක් ඉන්නවා. මෙහෙම තමයි තියෙන්නේ. ඊට අමතරව විශේෂිත ළමා සත්කාර ඒකක ස්ථාපිත කිරීමටත් අපි ඉල්ලීමක් ඉදිරිපත් කළා තියෙනවා මේ රෝහල් දෙකේ. ඊළඟට ඔතුමා අහන්නේ ත්‍රිකුණාමල රෝහලේ ඉඳන් මඩකලපු අනුරාධපුර පොල්නරු වගේ ප්‍රධාන රෝහල් වලට රෝගීන් යොමු කරන දුෂ්කරතාවයට පත් වෙනවද කියන එක පවත්නා ප්‍රතිපාදන තුල එක් රෝහලක් සඳහා සියලු වෛද්‍ය පාසුකම් ලබා දීමේ මතුවන ගැටලු නිසා රෝහල් ශ්‍රේණිගත කිරීම කරලා ඒ අනුව අපි ලබා දිය හැකි රසායනාගාර පාසුකම් විශේෂඥ වෛද්‍ය සේවා ඇතුළු විවිධ පාසුකම් ලබා දෙනවා. ඒ අනුව සමස්ත රෝහල් පද්ධතිය තුල පවත්නා සම්පත් උපරිම ආයුරින් ප්‍රයෝජනට ගන්න පුළුවන් හැටියට තමයි ලබා දෙන්නේ. ඔබතුමා අහන ප්‍රශ්නේ මට පැහැදිලි. නමුත් අපි දැන් තියෙන සමහර අධිතාක්ෂණ උපකරණ සියලු විශේෂඥ වෛද්‍ය සේවාවන් එකම රෝහලකටම ලබා දෙන්න බැරි නිසා ක්‍රමානුකූලව ලබා දෙමින් ඉන්නවා. හතරවෙනි කොටස ත්‍රිකුණාමල රෝහල් සංවර්ධනයට ගනිමින් සිටින පියවර මොනවද කියන එක. ගරු මන්ත්‍රීතුමනි, අපිට ත්‍රිකුණාමල රෝහල කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැනට අපිට ඇදදාරිතාව 550ක් තියෙන සාමාන්‍ය ගත්තොත් අවුරුද්දකට ඇඩ්මිෂන්ස් 55,000 60,000 අතර සිදුවන දිස්ත්‍රික්කේ පමණක් නෙවෙයි පළාතේම තියෙන වැදගත්ම රෝහලක්. මේකට අපිට බාහිර රෝගී අංශයට සාමාන්‍ය 1,35,000ක් පමණ රෝගීන් අවුරුද්දකට එනවා. ක්ලිනික් එකටත් 1,60,000ක් 1,75,000ක් විතර එනවා. මේ සියලු දේවල් සලකලා බලලා අපි මෙතන ඉමර්ජෙන්සි ඇන් ඇක්සිඩන්ට් යුනිට් එක තට්ටු 3 ගොඩනැගිල්ලක් ඉදිකරන්නට කටයුතු කරනවා. ඒක දැන් අපි ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන්න නියමිත වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2026 අග වෙනකොට මේක අවසන් කරන්න. සාමාන්‍ය මේකට අපි මිලියන 1200ක් පමණ යොදවන්න බලාපොරොත්තුවක් වෙනවා. ඒ කටයුතු අවසන් කරන්න පුළුවන්. මේක ඇත්තටම මිට කලින් ආරම්භ කරලා මේ කොන්ත්‍රාත්කරුවා ඒක අතරමඟ දාලා ගිහිල්ලා තමයි මේ වැඩේ සිද්ධ වුණේ. ඊළඟට ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලට විශේෂ හෘද රෝග ඒකකයක් තට්ටු අටක ගොඩනැගිල්ලක් අපි ජපාන් රජයේ ජයිකා ව්‍යාපෘතියක් හැටියට ලබා දෙනවා. ඒක අපිට මේ අවුරුද්දේ ආරම්භ කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම අවුරුදු දෙකහමාරක් යනකොට මේ කටයුතු අවසන් කරන්න. එතකොට ත්‍රිකුණාමලයේ පමණක් නෙවෙයි මේ කලාපෙටම මේ හෘද රෝග සම්බන්ධයෙන් වැදගත් ආයතනයක් බවට එකපත් වෙනවා. ඊළඟට අපි ළඟදී ජයිකා ව්‍යාපෘතියක් යටතේම ඉන්සින්රේටරයක් ලබා දුන්නා දිස්ත්‍රික් මහරෝහලට. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 160ක් විතර පැයකට සායනික අපද්‍රව්‍ය දහනය කරන්න පුළුවන් විශාල නවීන අතිනවීන දාහකයක් ලබා දීලා තියෙනවා. දැන් තේ අඩුපාඩුවක් තිබුණා මං ගිය වෙලාවෙත් ඒක මම දැක්කා. මෝචරි කූල මේක හතරක් ලබා දෙන දැන් අපි ටෙන්ඩර් ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ මම ඔබතුමාට ඊට පස්සේ කිව්වා අපි ලබා දෙන හෙදෙන ධාරින් සහ වෛද්‍යන ධාරින් ප්‍රමාණය. ඒ වගේම අපි ඉතාම කෙටි කාලයක් තුලදී අවශ්‍ය කරන සෞඛ්‍යකාරක සහායකයන් ප්‍රමාණය අඩුපාඩුවත් නිවැරදි කරනවා. ඒක දැන් තියෙන්නේ අතර අපිට මේ රාජ්‍යසභා කොමිසමත් එක්ක කරගන්න ඕන වැඩ කටයුතු කීපයක් තියෙනවා. ඒකත් කිවරෙච්ච ගමන් දෙසැම්බර් මාසෙට කලින් ඒ අවශ්‍ය කරන සෞඛ්‍යකාරක සහායකයන් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව පස්වෙනි කොටසට එතුමා අහන්නේ මධ්‍යම රජය හා පළාත් සභාව විසින් පාලනය කරන රෝහල් මොනවද කියන එක ත්‍රිකුණාමලයේ. මධ්‍යම රජයට තියෙනවා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලත් කන්තලේ මූලික රෝහලත්. ඊට අමතරව පළාත් සභාවේ විශේෂයෙන් මූලික රෝහලට ගත්තොත් මුතුර් සහ කින්යා පවතිනවා. 2024-25 වර්ෂයේදී එක් එක් රෝහලෙන් ප්‍රතිකාර ලැබූ බාහිර රෝගී අංශයේ සහ නිවාසික රෝගීන් සංඛ්‍යාව කොහොමද කියන එක මම දල වශයෙන් ඔබතුමාට ඉස්සෙල්ලා කිව්වා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ 2024 134,917 මේ OPD එකට 2025 මේ දක්වා 101,867. මුතුර් මූලික රෝහල 2024 75,570 මේ වෙනකොට 58,843. කින්නියා මූලික රෝහලට 2024 99,038 මේ වෙනකොට 91,689. කන්තලේ මූලික රෝහලට 88,888 2024 මේ වෙනකොට 2025 68,203. OPD admissions 2000 ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහල 2024 59,253. 2025 වර්ෂයේ මේ දක්වා 47,045. මුතුර් මූලික රෝහලේ 2024 19,733. 25 17,251. කින්නියාවල 2024 22,615. මේ දක්වා 19,210. කන්තලේ 2024 23,188. 2025 16,955 ලෙස තමයි ඒ සංඛ්‍යා ලේඛන වාර්තා වෙන්නේ. ඉතුරු එක පැනනො නැගී.
ගරු මන්ත්‍රීතුමා.
ඔබ ස්තුතියි ගරු ඇමතුමා. කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නේ දෙකම මං හිතන්නේ එකක් අපේ විපක්ෂ නායකතුමා එකක් අහනවා, ඒ වගේම අපේ ගරු සාමිකේන් මන්ත්‍රීතුමාත් එක අතුරු ප්‍රශ්නයක් අහනවා.
ගරු විපක්ෂ නායකතුමා.
ගරු අමාත්‍යතුමාගේ පිළිතුර තුලින් පැන නැගෙන කාරණාවක් තමයි විශේෂයෙන්ම භෞතික සම්පත් සංවර්ධනයත් ඒ වගේම මානව සම්පත් හිඟතාවයටත් විසඳුම් ලබා දීම වැදගත් කියන එක. ඔබතුමාගේ පිළිතුරින් සඳහන් වුණා හෙද ශේෂ්ත්‍රය ගැන. මම ඔබතුමාට කියන කැමති විශේෂයෙන්ම සමසෞඛ්‍ය ශේෂ්ත්‍රය. ඒ කියන්නේ හෙද ශේෂ්ත්‍රය, වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය, ඖෂධවේදී උපාධිය, ඒවා ඔක්කොම ලබා දෙන්නේ මේ සමසෞඛ්‍ය ශේෂ්ත්‍රයේ. දැනට පේරාදෙණිය, කොළඹ, ශ්‍රීජයවර්ධනපුර, නැගෙනහිර යාපනය කියන විශ්වවිද්‍යාල පහේ දැනට ඒ බඳවා ගැනීම සිදු කරලා තිබෙනවා ජනවාරි 2025. හැබැයි රුහුණු විශ්වවිද්‍යාලයේ 17 වෙනි බැච් එක මේ 2023 ඉලෙවල් කරපු දරුවෝ තවමත් බඳවාගෙන නැහැ. ප්‍රධාන ගැටලු මං එනවා එතනට. මේක වැදගත් ප්‍රශ්නයක්. ප්‍රධාන ගැටලු තමයි ගරු ඇමතිතුමා, දැන් මේ සමසෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සිසුන් 10,053ක් ඔක්කොම ඉන්නවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒ ශිෂ්‍ය ආචාර්ය අනුපාතය ගත්තොත් සිසුන් 10:1. එතකොට 105ක් ඉන්න ඕන තැන අනුමත කාර්ය මණ්ඩලයේ ඉන්නේ 43යි. 43නුත් 26යි ඒ කාර්යභාරය කරන්නේ. දැන් හෙද ශේෂ්ත්‍රයේ පමණක් ගත්තොත් 663ක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා, ශිෂ්‍යන් ඉන්නවා. ආචාර්ය අධ්‍යන කාර්ය මණ්ඩලයේ 66ක් ඉන්න උන තැන 10යි ඉන්නේ. ඉතින් මම දැන් මම මේ මම ප්‍රශ්න දෙනවා විනාඩියක් විනාඩියක් මම ප්‍රශ්න දෙනවා. දැන් ඔබතුමා ඔව්
සෞඛ්‍ය විද්‍යා සිසුන් පිළිබඳවද නැත්නම් හෙද මේ මේ NTS කියලා කියන ගන්න සිසුන් පිළිබඳවද?
විනාඩියක්. මම දැන් ඔබතුමා දන්නවා කාර්ය මණ්ඩල හිඟතාවයන් ගැන කතා කරනකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සමස්ත මොකද මේ මේ ප්‍රශ්නේ නුද්ගත වෙන දෙයක්. අද අපේ රටේ ඖෂධ වේදින්ගේ හිඟයක් තියෙනවා ඒක ඔබතුමා හොඳින්ම දන්නවා. ඒ වගේම වෛද්‍ය රසායනාගාර ශාස්ත්‍රයේ MLT ශාස්ත්‍රය තුරු Medical Laboratory Services පැත්තේ හිඟතාවයන් තිබෙනවා. Nursing ශාස්ත්‍රයේ හිඟතාවයන් තිබෙනවා. ඉතින් මේ හෙද උපාධියේ වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය ඖෂධ වේදි උපාධිය මේවා ලබා දෙන්නේ සම සෞඛ්‍ය ශාස්ත්‍රයේ. විශ්වවිද්‍යාල 6න් 5ක බඳවා ගැනීම කොම කළා තියෙනවා. මේ රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ බඳවා ගැනීම සිදු වෙලා නැහැ. 2023 ඒ ලෙවල් කරලා මේ දරුවෝ 250ක් ඉන්නවා. මේ බලාගෙන තවමත් ඒව බලාගෙන නැහැ. දැන් කොච්චර බරපතලද ප්‍රශ්නේ කිව්වොත් අර අනිත් විශ්වවිද්‍යාල පහේ දරුවෝ ජනවාරි 2026 වෙනකොට එක වසරක් ඒ අධ්‍යයන කටයුතු අවසන් කරනවා. තවමත් මේ දරුවෝ බලාගෙන ඉන්නවා. මම පිළිගන්නවා මේකට තියෙනවා මේ අධ්‍යයන අනධ්‍යයන අඩුපාඩු රැසක්. මම යෝජනාවක් කරන්න කැමතියි මේ අවස්ථාවේ අඩුම ගානේ මේ දූ දරුවන් 250ටත් මේ අධ්‍යාපන වැඩපිළිවෙල බඳවාගෙන ආරම්භ කරන්නට කොන්ත්‍රාත් පදනමින් හරි ඒ බඳවා ගැනීම ටික ඒ අධ්‍යයන සහ අනධ්‍යයන අංශයෙන් පටන් අරගෙන මම කියන ඒක ඉස්තරසාර විසඳුමක් නෙවෙයි ඒ කොන්ත්‍රාත් පදනමින් හරි මේක පටන් අරගෙන මේක ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම මම ඔබතුමාට තවත් අවදානම් තත්ත්වයක් කියන්න කැමතියි.
ගරු විපක්ෂනායකතුමාගේ
සඳහා
ප්‍රශ්නයක් එකක් අහන්න.
ඔව් ඔබතුමා
විනාඩි 4ක් ගන්න.
පශ්චාත් උපාධිය සඳහා මේ සම සෞඛ්‍ය ශාස්ත්‍රයේ අධ්‍යයන කණ්ඩායම් විදේශගත වෙලා තිබෙනවා. යම් ප්‍රමාණයක් ඒ අයගේ අවුරුදු 4ක ඒ පශ්චාත් උපාධි අධ්‍යයනයෙන් පස්සේ ආයේ එන පාටක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. මේ දූ දරුවෝ 250 වෙනුවෙන් විශේෂයෙන්ම ඔබතුමාගෙනුත් අධ්‍යාපන ඇමතිතුමිය ගරු අගමැතිතුමියගෙනුත් විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
ගරු කතානායකතුමනි, විපක්ෂනායකතුමා නිසා මම ආගෙන හිටියේ. ඇත්තටම විපක්ෂනායකතුමනි, දැන් මේක සෞඛ්‍ය ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් මහරෝහලේ සහ ත්‍රිකුණාමලයේ රෝහල් සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කළාට මේක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෙමෙයි මේකට අපි උත්තර ලබා දෙන්න ඕනේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි යොමු කරන්න ඕනේ ප්‍රශ්නය. සම සෞඛ්‍ය දැන් මේ ඇවිල්ලා හෙද විදුහල්වල ප්‍රශ්නයතුමා හෙද විදුහල්වල ප්‍රශ්නයක් නම් මට මේ වෙලාවේ උත්තර දෙන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් සම සෞඛ්‍ය උපාධිධාරීන් අපි ගොඩනගන්නේ අපේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන විශ්වවිද්‍යාලය ඇතුලේ. ඒ ඉතින් ඔබතුමා ඉදිරිපත් කර ප්‍රශ්නය අපි සලකා බලන්න සහ අධ්‍යාපන අමාත්‍යමිය ඒ ගැන අනා උත්තර දේවි. මගේ දෙවෙනි ප්‍රශ්නය ගත්තා නම් හරි, කවුද ඊළඟට?
ගරු ශාරිකන් මන්ත්‍රී,
ගරු ඇමතුමා, මේක මේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට අදාළ කාරණා. මොකද මේ මේ ට්‍රාන්ස්ෆර්ස් සම්බන්ධ එකක්. ඒකට ඒක ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට අදාළයි. ඔබතුමා කැමති නම් පිළිතුර ලබා දෙන්න. ගරු ඇමතුමා, මේ ජනවාරි 4 වෙනිදා හෙල්ත් සෙක්‍රටරි ඉෂු කරපු ලියුමක් අනුව සෑම රෝහලකම තියෙන මෙඩිකල් ඔෆිසර්ස්ලගේ ට්‍රාන්ස් එකක් effective from 31st of January කියලා යවලා තියෙනවා. unimplemented trans orders from 2022 and earlier would be withheld. එතකොට දැන් මේ මේකේ ගැටලුව තියෙන්නේ ගරු ඇමතුමා, health ministry secretary එක හරහා මේ ලියුම යවන්නේ ජනවාරි 4 මේ ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. මේ යම් කාලයක් ඇතුළත මේ ටික කරන්න ඕනේ. ඊට කලින් 2022 සිට unimplement කරපුවත් කරන්න කියලා. හැබැයි මේ ට්‍රාන්ස් orders ටික යනකොට ගරු ඇමතුමා, සමහර දොස්තර මහත්වරුන්ගේ ට්‍රාන්ස් orders ටික හවස 3:00 4 වෙද්දී ට්‍රාන්ස් order වෙනවා. උදේට ගිහිල්ලා ඩියුටි report කරනෝනේ අලුත් ස්ටේෂන් එකේ. හැබැයි සමහර දොස්තර මහත්වරුන්ට විතරක් දැන් මේක අපේ ප්‍රදේශයේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. සමහර දොස්තර මහත්වරුන්ට විතරක් ඒ රීප්ලේස්මන්ට් එකක් නැති නිසා ට්‍රාන්ස් එකක් ට්‍රාන්ස් එක යවන්න අවශ්‍ය නැහැ කියලා සමහර අය අවුරුදු 10ක් එහෙම වැඩිපුර කාලයක් ඉන්නත් ඉන්නවා. ඉතින් මේක සමහර දොස්තර මහත්තයා තිරුකුණාමලේ දිස්ත්‍රික්කෙත් මෙන්න ඔය වගේ සිදුවීම් වෙනවා. මේක අසාධාරණයක් වෙනවා සමහර දොස්තර මහත්තුන්ට මොකද ඒක ඇතුලේ මොන හරි ෆේවරිසම් කරනවා කියලා චෝදනා එල්ල වෙනවා. මම දන්නේ හෙල්ත් මිනිස් එකේ ඇත්ත තත්ත්වය ඒක ගැන ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න. දෙවෙනි ඒකත් එක්කම කාරණේ තමයි
මේ මන්ත්‍රීතුමාලා මේ අතුරු ප්‍රශ්න අහද්දී මේ 33 එකට මම අවධානය යොමු කරනවා. එසේ වුවද අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේදී ඇතුළත් නොවන කාරණා මතු කරන නොලැබිය යුතු අතර වාචික පිළිතුරු පෙරනගින යම් කාරණාවක් වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා කාර්ය සඳහා පමණක් විමසිය ලැබිය යුත්තේ කියලා තියෙනවා. ගරු කරුණාකර කරුණා මන්ත්‍රීතුමාගේ අවධානයට යොමු කරනවා.
ගරු කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ කෙටියෙන් අහලා
අවසන් කරන්න. ඔබතුමා දැන් මේකට පැහැදිලි කිරීමක් දුන්නනේ. ඔය අනවශ්‍ය පැහැදිලි කිරීමක් දුන්නේ. මගේ ප්‍රශ්නේ අවසන් කරන්න යහන්න. 2024 සිට තිරිකුණාමලයේ මහරෝහලේ මූතුර් කින්නියා සහ කන්තලේ මූලික රෝහල්වල සිදුව මාසික දරූපත් දරූපත් කරන්නේ දොස්තර මහත්වරුන්නේ.
ගරු
දොස්තර මහත්වරුන්ගේ ගැක අහන්න පුළුවන්. ඔබතුමා අහන්න දෙන්න. ගරු ඇමතුමනි, ඒ දොස්තර මහත්වරුන්ගේ තියෙන ට්‍රාන්ස්ෆර් එක සම්බන්ධවම තමයි නැගෙනහිර පළාතේ PDHS පූර්ණිමා ඩොක්ටර් පූර්ණිමාගේ තියෙන බලතල ආණ්ඩුකාරතුමා විසින් ඒ බලතල ටික ලේකම්ට දීලා තියෙනවා.
මේ ප්‍රශ්නෙට අදාළව
මේ ප්‍රශ්නෙට අදාළයි. දැන් දොස්තරලා ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ PDHS නේ. අදාළයි කතා නැගතුමා. ගරු ඇමතුමාගේ අවධානයට මම මේ කාරණා දෙක යොමු කරනවා. ඔබතුමා පුළුවන් නම් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. එහෙම නැත්නම් මේ පිළිබඳව වාර්තාවක් හොයලා බලලා දෙන්න කියලා කියනවා. බොහොම ස්තුතියි කතා නැගතුමා.
ශානකෙන් මන්ත්‍රීතුමා, ඔය ඔබතුමා අන්තිම සඳහන් කරපු කාරණය ඔබතුමා පුජ්ජලිකවත් මට කතා කරලා කිව්වා. අපි ඒක නිවැරදි කරනවා. ඒක අතරම PDට තියෙන බලතල PDට ලබා දෙන්නට ඕන. ඒක වෙන තැනකට ලබා දීලා හරියන්නේ නැහැ. ඒකන අපි මම සෞඛ්‍ය අපේ ලේකම්තුමාට කියලා තියෙන්නේ. ඒකන කටයුතු කරાવી. දෙවෙනි එක මෙහෙමයි. දැන් අතරම අපි ස්ථාන මාරුවීම් සම්බන්ධ ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක කරනවා නම් ඒක කොතැනක හරි සිට ආරම්භ කරන්නට ඕන. දැන් මේක ටිකක් චේන් එකක්නේ. එනිසා එකතැනක රිලීස් කරේ නැත්නම් කවර හෝ හේතුවක් මත අර සම්පූර්ණ දාමය බිඳ වැටෙනවා. ඉතින් සමහර රෝහල් වල යම් යම් ගැටලු පැන්නගෙන ඉඳ තියෙනවා. නමුත් හොයලා බැලුවොත් 2016-17 ඉඳලා එහෙම ට්‍රාන්ස් ඉම්ප්ලිමන්ට් නොවිච්ච ස්ථාන තියෙනවා. ඉතින් මම විශේෂඥ වෛද්‍යවරුන්ගෙනුත් ඉල්ලීමක් කරා ඒ අය ඉන්න තැන්වල සහ මේ ආයතන ප්‍රධානීන්ට ඒ මොහොතේ ඒ රෝහල්ට පැනනගෙන අපහසුතාවය ගැන මදක් පැත්තක තියලා මේ ට්‍රාන්ස්ෆර්ස් ටික ඉම්ප්ලිමන්ට් කරන්න පටන් ගමු. මොකද එතකොට අපිට මේ ක්‍රියාවලිය හරියට යොදලා අලුත් වෙන අය ඒ තැන්වලට යොදවන්න පුළුවන් කරු මන්ත්‍රීතුමා. ඒකයි නැත්තම් කොතනක හරි තැනක ඔයබතුමා කිව්වා වගේ අවුරුදු 10 12 ඉන්න අය තියාගෙන හිටියාම තව තැනකට ඒකේ බාධාවක් ඇති වෙනවා. ඊළඟ කාරණේ තමයි ඒ අස්සේ සමහර විට විවිධාකාර හේතු ප්‍රකාශයට පත් කරලා අයථා ලෙස ඇත්තටම රැඳිලා ඉන්න උත්සාහ කරන කීප දෙනෙක් ඉන්නවා. ඒ අයටත් මේකේ අවස්ථාවක් හැදෙනවා. හරි, එනිසා ඔය මේ දෙහිඅත කණ්ඩිය මම මේක වැඩි කතා කරන්න ගියේ නැති වුණාට දෙහිඅත කණ්ඩිය මූලික රෝහලේ ඇතිවෙච්ච ප්‍රශ්නයටත් හේතු වුණේ අන්න එහෙම දීර්ඝ කාලයක් 2007 ඉඳලා එක දිගට ඒ රෝහලේ සිටපු කෙනෙක් ට්‍රාන්ස්ෆර් කරාට පස්සෙ තමයි ප්‍රශ්නේ ආවේ. මම ඒකට වැඩි හැප්පෙන්න ගියේ නැහැ. නමුත් එවැනි ආකාරයේ අයට හැංගගෙන ඉඳ දෙන්නේ නැතුව මේ ටික අපි කරගෙන යමු. ඊට පස්සේ අපිට ඇත්තට මේ අවුරුද්දේ ඇනුවල් ට්‍රාන්ස්ෆර්ස් ඉම්ප්ලිමන්ට් කරනකොට මේක සැලකිලි ප්‍රමාණයක් කරගන්න පුළුවන්කම ලැබෙයි. නැත්නම් අවුරුද්ද එකතු වෙනවා කරු මන්ත්‍රීතුමා. මේ බොහොම සුති දෙපත්‍රා
ප්‍රශ්න අංක දේනි වටය ප්‍රශ්න අංක 1 ගරු හේෂා විතානගේ අංකුබර ආරච්චි මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, හේෂා විතානගේ මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අහන
මම පිළිතුරු සභාගත කරනවා. ගරු කතානායකතුමා,
ප්‍රසංග 8 ගරු වෛද්‍ය නජිත් ඉන්දික මහතා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞභාග්‍යගන්වීම අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, නජිත් ඉන්දික මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, පිළිතුරු සභාගත කරනවා.